හොඳයි, එහෙමනම් අද සතියේ සඳුදා දවස මම ගෞරවයෙන් ආරාධනා කර සිටියා ප්‍රොෆෙසර් තොබ්බලගේට අද දවසේදී අපිට මදුපිණ්ඩික සූත්‍රය සහ අනාථපිණ්ඩික වාද සූත්‍ර ධර්මය පැහැදිලි කර දෙන්න කියලා ධර්ම දේශනාව අපිට එහෙමනම් ඒ ආරම්භක ධර්ම ආරම්භය මතක් කිරීමට සවන් දීලා ඉන්නන්තු සාකච්ඡාවට යොමු වෙන්න. ඉතින් කල්‍යාණ මිත්‍ර හැම දිනාටම ආරාධනා කරනවා ඉතාම ගෞරවයෙන් දේශනාවට සවන් දීලා සාකච්ඡාවට එකතු වෙන්න කියලා. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම. මම හිතන්නේ මාව ඇහෙනවා ඇති නේද?
එහෙමයි, තෙරුවන් සරණයි.
හොඳයි, අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රයයි අනාථපිණ්ඩික වාද සූත්‍රෙණුයි. අපේ දහම අවබෝධයට වැදගත් වෙනවා කියලා හිතෙන කරුණු කිහිපයක්. ඉතින් මේ අපේ මේ සාකච්ඡාවල මම උත්සාහ කරන්නේ ඇත්තටම අපේ තියෙන පෞද්ගලික මත වලින් බැහැර වෙලා මේ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ පෙන්වන්න ඇත්තේ මොකද්ද කියන පැත්තෙන් දහම විමසන්න. මොකද එහෙම කළොත් තමයි අපට ඒ ආර්ය දර්ශනය නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි ඉන්න දෘෂ්ටිවලම හිටියොත් ඉතින් සමහර විට අපිට මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය නිකන් ගෙවිලා යන්න ඉඩ තියෙනවා දහමෙන් ප්‍රයෝජනයක් ලබන්න නැතුව. මේ මදුපිණ්ඩික සූත්‍රයේ අපි හැමෝම මං හිතන්නේ අහලා තියෙනවා අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන කොටස. එතනින් අපි පටන් ගමු. මේකේ පාලියෙන් තියෙනවා ඊට කලින් මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු එකක්. විස්තර ඇතිව විස්තර කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඒකට මේ කෙටියෙන් දේශනා කරපු එකේදී තියෙන්නේ යතෝ නිදානම් භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. යතෝ නිදානම් භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා කොටසක් දේශනා කරනවා. කියන්නේ යතෝ නිදානම් මේ නිදානයක් තියෙනවා. මොකකටද? පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. පුරිසම් කියන්නේ පුද්ගලයා නැත්තම් සත්වයා, එහෙම නැත්තම් මිනිසයා කියන්න පුළුවන්. එයාව මේ පපංච සංඥා සංකා වලින් කොහොමද අභිබවා යන්නේ නැත්තම් ඉක්මවා යන්නේ, එහෙම නැත්තම් එයාව පාලනය කරන්නේ වගේ අදහසක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනම දේශනා කරනවා එතච්චේ නත්ති. ওই සිද්ධිය නැති වුණා නම් අබිනන්දිතබ්බං අබිවදිතබ්බං අජ්ජෝසිතබ්බං. ඒතකොට ඒ විදිහට ඒව සකස් නොවුණා නම් එහෙම මේ අභිනන්දනය කිරීම, අභිවදනය, අජ්ජෝසිතබ්බං කියන අජ්ජෝසයිතිත්‍ති කියන එකෙන් හැදෙන වචනයක්. අනේ කොටස් අභිනන්දනය කියන්නේ නන්දනය කරන, අභිවදති කියන්නේ එක ගැන කතා කරන බව. ඊළඟට අජ්ජෝසිතබ්බං කියන්නේ ඒකෙම දැඩිව ගන්නවා නැත්නම් ඒකෙම බැස ගන්නවා, ඒකෙම පිහිටනවා වගේ ගතිය. එසේවන්තෝ ඒ කියන්නේ මෙන්න මේ ටිකක් නැති වෙනවා. එතකොට මොනවාද? රාගානුසයානං, ඒ වගේ ඔය අකුසල ධර්ම ගොඩාක් කියලා. එත්තතේ පාපක අකුසල ධම්මා අපරිසේසෝ නිරුජ්ජಂತಿ. මේ කියන පාප අකුසල ධර්ම ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අර නිදානය නැති වුණා නම්, ඒ හේතුව නැති වුණා නම්. එතකොට ඔන්න ඔහම කෙටියෙන් දේශනා කරපු එක විස්තර කිරීමක් තමයි මේ. මොකද්ද මේ යතෝ නිදානං වික්ඛු පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කළේ කියන එක. ඒක එතකොට විස්තර ඇතිව සාකච්ඡා කිරීමේදී තමයි අර අසයි රූපේ චක්කු විඥානේ ගැන එන්නේ. දැන් අපි ඒ කොටස මම ආයේ පාලියෙන් කියවන්නම්. චක්කුං චෞසෝ පටිච්ච රූපේච්ච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාච්ඡාන්ති අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු. ඒ කියපු කොටස අපි පොඩ්ඩක් සරලව තේරුම් කරන්න බලමු. චක්කුං චෞසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤාණං. يعني අසත් රූපත් නිසා, මෙතන පටිච්ච කියන්නේ නිසා කියන අදහස. අසත් රූපත් නිසා චක්කු උපජ්ජති චක්කු විඤ්ඤාණං. චක්කු විඤ්ඤාණය කියන එක උපදිනවා. ඊළාට තින්නම් සංගති පස්සෝ. සංගතිය කියන්නේ ඒ තුනේ එක්ව යාම වගේ, එකට ගැනීම වගේ කියන්න පුළුවන්. එතකොට අසත් රූප චක්කු විඤ්ඤාණ කියන තුනේ එක්ව යෑම ස්පර්ශය. පස්සපච්චය වේදනා. පස්සේ නිසා වේදනාව. ඊළඟට යං වේදේ සංසංජානාති යමක් විඳීද ඒ අඳුන ගන්නවා. යම් සංජානාති තං විතක්කේති යමක් අඳුනා ගනීද ඒක ගැන කල්පනා කරනවා. තං විතක්කේති ඊළඟට යම් විතක්කේති තං පපංචේති යමක් කල්පනා කරයිද ඒක ප්‍රපංච බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රපංච වලින් සිද්ධ වෙන එක විස්තර කරන්නේ. යම් පපංචේති තතෝ නිදානම් මොනවා හරි ප්‍රපංච වුණාද ඔන්න ඕක තමයි නිදානෙ. ඉස්සෙල්ලා යතෝ නිදානම් කියපේක දැන් තතෝ නිදානම් කියලා විස්තර කරනවා. ඔන්න ප්‍රපංච දුනහම මොකද්ද? පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. මේ පුරුෂයාව, ඒක ප්‍රපංචය හදපු පුරුෂයාව, ඒ පපංච සංඥාව විසින්ම සමුදාචරಂತಿ කියන්නේ අභිභවයනවා කියන එක, පාලනය කරනවා වගේ කියන එක. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු. කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න චක්කුඤ්ඤය රූප බවට පත් වෙලා. හොඳයි, මේ ටික පැහැදිලිද කියන්න කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පොඩ්ඩක්. මෙතන හැබැයි මම අපේ කල්යාණ මිත්‍රයන්ගේ අවධානය යොමු කරනවා කරුණු කිහිපයකට. එකක් තමයි අර අසත් රූපත් නිසා චක්කු විඥානය කියන එක. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච. අපි ආවුසෝ කියන එක අයින් කරලා ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන ඒ කරුණ. මොකද එතන හේතුඵල සම්බන්ධේ පටිච්ච සමුප්පාද බවක් එතන පෙන්නනවා. මොකද පටිච්ච කියන එකේ හේතුපැත්ත පෙන්නනවා අසත් රූපත්. ඊළඟට ඵලය විදිහට උපජ්ජති චක්කු විඤ්ඤාණං කියන එක. ඒකට මේ අස රූප හේතුව නිසා චක්කු විඤ්ඤාණය ඵලයක් විදිහට පටිච්ච සමුප්පන්න සම්බන්ධයක් තියෙනවා. ඒක එක කරුණා. එතකොට ඇහැයි රූපයි හේතු පැත්තට වැටෙන්නේ, චක්කු විඥානේ ඵලයේ පැත්තට වැටෙන්නේ. එතකොට අපි ඒ කරුණ පොඩ්ඩක් විමසන්න ඕන. ඊළඟට මේ ඒ තුනේ එක්ව යාමට ස්පර්ශය කියනවා. දැන් අර එතන හේතුඵල සම්බන්ධයක් පෙන්වුවට ඔය හේතුයි ඵලයි දෙකම එකට අරගෙන තමයි මේ පස්සේ කියන මට්ටමක් කතා කරන්නේ. ඒක තව කරුණක්. මම ටිකක් අවධානය යොමු කරන්න ඕන තැන් පෙන්වන්නේ. ඊළඟට පස්සපච්චය වේදනා කියනකොට සාමාන්‍යයෙන් පස්සය හේතු ඵලය විදිහට වේදනාව ගන්න පුළුවන්. පස්සපච්චය වේදනා. මොකද මේ හැම තැනකම අර පටිච්චසමුප්පන්න සම්බන්ධයක් තියෙනවා. පටිච්චසමුප්පන්න කියලා මම අදහස් කරන්නේ ඉමස්මින් සති ඉදම් හෝති ඉමස් උප්පාදා ඉදම් උප්පජ්ජති කියන්නේ පච්චය අපැත්ත. මේ ඇතිකල් හිමිය වෙනවා. මේ ඉපදුනා මෙයක් උපදිනවා. හේතුයි ඵලය අතර සම්බන්ධයේ පච්චය කියන එක. ඒ වගේම නිරුද්ධා කියන එක ඉමස්මින් අසති ඉදන් අහෝති. මෙය නැත්තම් ඵලයක්, ඒ කියන්නේ මෙයක් නැත. ඒ වගේම ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධය. මේ නිරුද්ධ වුණොත් ඵලයක් නිරුද්ධයි කියන ඒ සම්බන්ධතාව එකත් මතක් කරගන්න. එතකොට මේ පස්සපච්චය වේදනා කියන කොටයි එතෙන්ට එනකන් අපිට සාමාන්‍යයෙන් පුද්ගල හැඟීමක් පේන්නේ නැහැ වගේ. හැබැයි මෙතනින් එහාට යනකොට පොඩි වෙනසක් තියෙනවා මේ වචනවල. මේ පස්සපච්චය වේදනා කියුවට පස්සේ සඳහන් වෙන්නේ යං වේදේති සංසංජානාති. එතකොට මේ වේතේති කියනකොට යමක් විඳීද. එතකොට නිකන් අපිට අර විඳින්නේ එතන ඉන්න ස්වභාවයක් පොඩ්ඩක් දකින්න පුළුවන්. ඒ වාක්‍ය හොඳට බැලුවොත් එකක් යං වේදේති තං සංජානාති එක හඳුනා ගන්න. ඊළඟට යං සංජානාති යමක් හඳුනා ගනීද. එතකොට අර ටිකක් පුද්ගල හැඟීමෙන් කතා කරන ස්වභාවයක් තියෙනවා. තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. එකට මේ මුලින්දම් බැලුවොත් චක්කං චක්කොංචෞසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා. අනේ එතනින් පස්සේ ටිකේදී තමයි යං වේදේති යමක් විඳීද කියන මට්ටමෙන් කතා කරන්නේ. එතෙන්ට එනකන් නිකන් ඔය හේතුඵල සිද්ධි ටිකක් විතරයි වගේ තියෙන ගතියක් තියෙනවා. ඒත් එතන මේ පොඩි වෙනස්කමක් ඇති වෙනවා කියන එකත් පොඩ්ඩක් සිහියට ගන්න ඕන. ඊළඟට මේ ප්‍රපංචයේ බවට පත් වෙන්නේ අර විතක්කය මත කල්පනා කිරීම මත තමයි ප්‍රපංච බවට පත් වෙන්නේ. ඒතකොට මේ ප්‍රපංච වුණහම ඒක තමයි එයවම අභිබවා යන්නේ. කොහොමද දැන් අපි ඇහැගෙන කතා කරන හින්දා චක්කු විඤ්ඤායේසු රූපේසු. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයට දැනගන්න පුළුවන් රූප වෙලා තමයි මේ පුද්ගලයව අභිබවා යන්නේ. චක්කු විඥාණයට දැනගන්න පුළුවන් රූප. ඒව දැනගන්න විදි තුනකුත් කියනවා. මේවා අතීත රූප කියලා වෙන්න පුළුවන්, අනාගත රූප කියලා වෙන්න පුළුවන්, වර්තමාන රූප කියලා වෙන්න පුළුවන්. ඒ තුන් කාලේම චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් රූප බවට පත් වෙලා තමයි එතකොට මේ පුද්ගලයව අභිභවා යන්නේ කියන එක. දැන් මොනවා හරි අදහස් නැත්නම් ගැටලු එහෙම තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔකලගේ ඔකලගේ මහත්මයා. මට මේ පොඩි ප්‍රශ්නයක් නැගුණා. ඔබතුමා කිව්වා මේ පස්ස කියන්නේ ස්පර්ශයෙන් පස්සේ වේදනා. එතකොට මේ ප්‍රපඤ්ඤයත් තියෙන බවක් මට පොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? වේදනාවයි ප්‍රපඤ්ඤයයි ඒ දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳ ප්‍රශ්නයක්. දැන් වේදනාව කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවනේ අර දැනෙන ගතියක්. ඒක සුඛ වේදනා වෙන්න පුළුවන්, දුක්ඛ වේදනා වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වේදනා වෙන්න පුළුවන්. ඒ ගතිය තමයි වේදනා කියලා කියන්නේ. ඔක චෛතසිකයක් විදිහටත් ගන්නවා. එතකොට ඒ දැනෙන වේදනාවට අනුව තමයි අඳුන ගැනීමක් තියෙන්නේ. යම් වේදේති සංසංජානාති යමක් විඳීද එයා හඳුනා ගන්නවා. එතනක් තියනවා යමක් විඳීද එයා හඳුනා ගන්නවා කියන එකක්. එතකොට ඊට කලින් කතා නෙමෙයි. ඇහැතු පෙච්චක්කු විඥානයත් පස්සේ කතාවකුත් නෙමෙයි දැන් කියන්නේ. යමක් විඳීද අඳුන ගන්නවා. යම් වේදේති සංසංජානාති. ඒ වගේ එතනින් එහාට යනකොට යම් සංජානාති කන් ඊටත්. එතකොට දැන් අර මුලින් කියපු කරුණු එකක්වත් නෙමෙයි යමක් හඳුනයිද ඒක ගැන කල්පනා කරනවා. ඒ හඳුනගත්තු දේ ගැන තමයි දැන් කල්පනා කරන්නේ. ඊළඟට ඒ කල්පනා කිරීම තමයි ප්‍රපංචය බවට පත් වෙන්නේ. මෙතන මේ ප්‍රපංචය කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඒක හරියට මම සාමාන්‍යයෙන් ගන්නේ අර උපමාව වතුරට එබෙන බල්ලෙක්ට සිද්ධ වෙන දේ. එතකොට මේ බල්ලා රැවටෙනවනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. අන්න ඒ මත්තම තමයි ඔය ප්‍රපංචය කියන්නේ. ඒ කියන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්න මත්තම ඒක කවදාවත් ඇත්ත ඇති හැටි නෙමෙයි. මේ කල්පනා කිරීම නිසාම හදාගත්තු දෙයක්. ඒ කියන්නේ ගොඩ ඉන්න බල්ලා තමන්ගේම ඡායාව වතුරේ වැටෙනවා දැකලා ඒ කතාව ඌ දන්නේ නැහැ. ඌ ඇහෙන් දකින දේ දිහා බලලා එතකොට මේකටම ගන්න පුළුවන්. ඒ චක්කුංච පටිච්ච රූපේච පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. යම් කිසි වේදනාවක් දැනිලා ඒ යම් වේදේති සංඥානාති ඒක අඳුනගෙන ඊළඟට ඒක ගැන කල්පනා කරලා දැන් ඔන ඇහෙන් හදලා දෙනවනේ වර්ණ සටහනක්. දැන් ඇහෙන් හදලා දෙන්නේ ප්‍රතිබිම්බයක් විතරනේ ඇහැට හදලා දෙන්න පුළුවන් ඇහි කාචය තුලින්. එතකොට ඒ වර්ණ සටහන දිහා බලලා මේ දැන් බලලා මොකද්දෝ දෙයක් හඳුන ගන්නවා. හඳුනගන්නේ ඔය සටහනේ නිකන් බල්ලෙක් වගේ ඉන්නවා කියන එක තමයි ඇත්තටම එයාට අරමුණු වෙන්නේ. හැබැයි එහෙම අරමුණු වුණාට මෙයා මේක දැන් ඒක ගැන කල්පනා කරනවා. ආ මෙහෙම පේන්නේ බල්ලෙක්. එතකොට යම් සංජානාති තන් විතක්කේ තියන්න දැන් විතක්ක කරගෙන යනකොට මොකද වෙන්නේ? යම් විතක්කේති තම් ප්‍රපංචේති. එන්න ප්‍රපංච වෙනවා කියන්නේ දැන් හේ හදලා දුන්න වර්ණ සටහනේ බල්ලෙක් වගේ තියෙන එක ගැන කල්පනා කරනකොට එයාට හිතෙන්නේ මේ ඇත්තටම බල්ලෙක් බාහිරේ ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් කල්පනා කරලා දැනගත්තු බල්ලා ඉන්නේ බාහිරේ. එහෙම නැත්නම් වතුරේ කියලා. අන්න එතකොට ඒක ප්‍රපංච බවට පත් වෙලා. එතකොට ඒක දැන් මේ මොහොතේ දකිනවා නම් ඌට හිතෙනවා වර්තමාන බල්ලෙක්. ඒ කියන්නේ වර්තමානයේ චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් බල්ලෙක් කොන්න එරිගි ඉන්නවා. ඒකම යාට හිතෙන්න පුළුවන්. අපි හිතමු එබිලා පොඩ්ඩක් ගොඩට ආවා කියලා. අවහම හිතෙනවා ආයෙ ගිහින් බලන්න ඕන අර බල්ලා ඉන්නවද කියලා. එතකොට දැන් ඔන්න ගිහින් බලන්න හදන්නේ අනාගත බල්ලෙක්. ඒ කියන්නේ අනාගත චක්කුඤ්ඤේසු රූපයක්. ඒ වගේම හිතන්න පුළුවන් මං දකින්න කලිනුත් නෝ මෙතන ඉඳලා තියෙනවා. එතකොට මේ අතීතෙත් ඇහෙන් දකින්න පුළුවන් බල්ලෙක් මේ වතුරේ ඉඳලා තියෙනවා කියලා. මේ විදිහට අතීත අනාගත පච්චුප්පන්න විදිහට අර චක්කු විඥාණය කියන්නේ ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් බල්ලෙක් ඉන්නවා කියන මට්ටමක් බාහිරේ ඉන්නවා කියන මට්ටමකට මෙයාවපත් වෙනවා. එතකොට අන්න ඒ ප්‍රපංච කියන මට්ටම ඒ විදිහට තේරුම් ගන්න. එතකොට ප්‍රපංචයේ කොහොමද මෙයාව දැන් පාලනය කරන්නේ? සම්භවයන් දැන් මෙයාව එක්ක ඇලීමක් හරි ගැටීමක් හරි එනවා. ඇලීමක් આવුවොත් වල් දෙවණයි, ඒ ගැටුනොත් දුරයි. ওই දෙකෙන් එකක් මේ බල්ලෙක් වතුරට ලැබුණාන් සිද්ධ වෙන්නේ. එතකොට බලන්න දැන් එයාම හදාගත්තු, එයාම මේ කල්පනා කිරීම නිසා හදාගත්තු රූපයක් කට පුළුවන් එයාව තරහ ගස්සන්න හරි ඇලීමක් නැත්නම් රාගයක් ඇති කරවන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා. එතකොට බලන්න අන්න ඒක තමයි ওই සමුදාචරන්ති කියන්නේ. ඔය නිසා තමයි දැන් අර කලින් බුදුරජාණන් වහන්සේ ඔක පෙන්නද්දි අර යසෝ නිදානං කියලා මෙන්න මේ පාපක අකුසල ධර්ම හටගන්න මේක හේතු වෙනවා. ඒ කියන්නේ රාගානුසය ඔය වගේ ඒවා ටික විස්තර කරලා තියෙන අපිට කෙටියෙන් ගන්න පුළුවන් සියලු අකුසල ධර්ම කියන මට්ට. එතකොට මම හිතනවා ඒ වේදනාවේ ප්‍රපංච කියන එකේ වෙනස පැහැදිලි ඇති වෙන්න ඇති කියලා. තෙරුවන් සරණයි.
හොඳට තේරුණා. බොහොම පින් තෙරුවන් සරණයි.
හොඳයි. ගැටලු නැත්තම් මම තව ටිකක් ඉස්සරහට යන්නම්. මොකද මේක ගැඹුරු සූත්‍රයක්. තාම අපි ගැඹුරු වර්ගයට ආවේ නැහැ. මේ කියා දෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට අත්දකින්න පුළුවන් මට්ටම. ඒ කියන්නේ අපේ ලෝකයා ඉන්න මට්ටම තමයි ඔය පෙන්වන්නේ. ඒකට ඔතන ඇහැ අරගෙන කිව්වා වගේම ඊළඟට කන අරගෙනත් කියනවා. ඒ කියන්නේ සෝතංච උසෝ පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ කියලා අර වචන ටිකමයි එන්නේ. අන්තිම කොටස විතරක් වෙනස් වෙනවා. අර චක්කු විඤ්ඤේ සූපේසු කියපේකට සෝත විඤ්ඤේසු සද්දේසු කියලා. ඒ වගේ ඔක ආයතන 6ටම කියනවා. මෙතන තවත් වැදගත් කරුණක් තමයි මේ ආයතන 5ට විතරන්නේ, මේ 6ට මනසටත් එක්කයි මේක කියන්නේ. එතකොට මනංචෞසෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු මනෝවිඤ්ඤේයේසු ධම්මේසු. එතෙන්ද මනස ගැන කියන හින්දා මනෝවිඤ්ඤේයේසු ධම්මේසු කියලා තමයි ඒක ඒ ප්‍රපංච විස්තර කරන්නේ. එතකොට ඒක ආයතන 6ටම තේරුම් ගන්න ඕන. ඔන්නෝක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්න තත්ත්වය. දැන් ලෝකයා ඉන්න තත්ත්වයක වහන් හිතන්න එපා ඔය දැන් දැනගත්තේ මේ ආර්ය දැක්ම නැත්නම් යථාභූත ස්වභාවය ඇති හැටි කියලා. දැන් ඒ මට්ටමට ගේන්න තමයි ඔය මුලින් ඔය ටික පෙන්වන්නේ. ඊළඟට පෙන්නනවා සෝතාවසෝ චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති, අසපඤ්ඤස්තින් පඤ්ඤා පෙස්සති इति තානමේතං විච්ඡති කියලා කරුණා. මේක මම මේකේ ඒ අවශ්‍ය ටිකයි කියනනම් චක්කුස්මින් සති. දැන් සති කියන්නේ මෙතන තේරුම් ගන්න රීමස්මින් සති කිව්වා වගේ. දැන් චක්කුස්මින් සති, චක්කු කියන ගතිය ඇතිකල්හි, අර හේතුඵල නැත්නම් පටිච්චසමුප්පන්න එකේ හේතු පැත්ත තමයි මේ චක්කුස්මින් සති. රූපේ සති, රූප ඇතිකල්හි, ඇස ඇතිකල්හි, රූප ඇතිකල්හි, චක්කු විඥානේ සති. දැන් මෙතන චක්කු විඥානේ කියන එකත් එතකොට හේතු පැත්තට තමයි දාලා තියෙන්නේ. ওই තුනම එතකොට ඉමස්මින් සති කියන පැත්තට ගන්න පුළුවන්. ඒ ටික තියෙනකොට මොකද වෙන්නේ? පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති. මෙතනත් හරි වැදගත් අර වෙන තැන් වලට වඩා. පස්සය කියලා දෙයක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති. ඒ කියන්නේ පස්ස ප්‍රඥාක්තිය පනවා ගන්නවා කියලා කියන එක තමයි මේ පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්ස තීති. එහෙම කියලා එතනින් අවසන් වෙන්නේ නැහැ. ආයේ පෙන්නනවා තානමේතං විජ්ජති. විජ්ජති කියන්නේ විද්‍යමාන වෙනව දකින්න පුළුවන් වගේ කතාවක්. ඔන්න ඔය කරුණ දකින්න පුළුවන් විද්‍යමාන වෙනව. මොකද්ද කරුණ? පස්ස පඤ්ඤත්තිය පනවා ගන්නවාය කියන කරුණ විද්‍යමාන වෙනව. දැන් එතන තේරුම් ගන්නවා දැන් මේක මේ සිද්ධ වෙන කෙනාට නෙවෙයි, රැවටුණ කෙනාට නෙවෙයි, නුවණින් දකින කෙනාට මෙන්න මෙහෙම සිද්ධියක් විද්‍යමාන වෙනවා වගේ සිද්ධියක්. ඒ කියන්නේ අපි දැන් බලා හිටියොත් වතුරට ඇබිලා බල්ලෙක් බුර නැහැටි අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මෙහෙම සිද්ධියක් නේ මෙතන වෙලා තියෙන්නේ. මෙයාගේ ඇහත් තියෙනවා, රූපෙත් තියෙනවා, චක්කු විඥානෙත් තියෙනවා. ඒ හින්දා මෙයා පස්ස පඤ්ඤාත්තිය පනවාගෙන තමයි ඔය දැන් බුරන්නේ කියලා. අනේ වගේ එතකොට අර තානමේතං විජ්ජති එක ඒ විදිහට තේරුම් ගන්න. මෙහෙම සිද්ධියක් විද්‍යමාන වෙනවා. හැබැයි විද්‍යමාන වෙන්නේ එයාට නෙවෙයි. ඒකත් මතක තියාගන්න. නැත්තම් ඒ විදිහට කියන්න ඕනේ නැනේ. ඊළඟට පස්ස පඤ්ඤාත්තිය සති. පස්ස පඤ්ඤාත්තියක් ඇති කල්හි. දැන් ඊළඟ කොටසට යනවා. පස්සේ කියලා ප්‍රඥාන්තියක් තිබුණත් මොකද වෙන්නේ? වේදනා පඤ්ඤස්සින් පඤ්ඤා පෙස්සති. වේදනාව කියලා ප්‍රඥාන්තියක් පනෝ ගන්නවා කියන කරුණ තානමේතං විජ්ජති. දැන් ඔන්න ඔබතුමා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට තව ඊට වඩා ගැඹුරු විස්තර කිරීමක් අදහසක් මෙතන තියෙනවා. වේදනාව ගැන ඇහුවානේ. ඒකට දැන් මෙතන මෙන්න මෙහෙම සිද්ධියකුත් තියෙනවා. පස්ස පඤ්ඤාත්තිය සති. පස්සේ කියලා ප්‍රඥාත්තියක් ඇති කල්හි වේදනා පඤ්ඤාත්තින් පඤ්ඤා පෙස්සති. වේදනාව කියලා ප්‍රඥාත්තියක් අනෝ ගන්නවා කියන කරුණ තානමේතං විජ්ජති. දකින්න පුළුවන් නැත්නම් විද්‍යමාන වෙනවා. ඒ වගේම වේදනා පඤ්ඤාත්තිය සති සංඥා පඤ්ඤාත්තින් පඤ්ඤා පෙස්සති. වේදනාව කියලා ප්‍රඥාත්තියක් තිබුණොත් තියෙන කල්හි සඤ්ඤා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති इति. එතකොට සංඥාව කියලා පඤ්ඤත්තියක් පනව ගන්නවාය කියන කරුණ තානමේතං විජ්ජති. බලන්න මෙතන වේදනා කියලා පඤ්ඤත්තිය තිබුණොත් තමයි සංඥාව කියලා පඤ්ඤත්තියක් පනව ගන්නවා කියන කරුණක් විද්‍යමාන වෙන්නේ. ඊළඟට සංඥා පඤ්ඤත්තිය සති. සංඥා පඤ්ඤත්තියක් තිබුණත් ඇතිකල්හි විතක්ක පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති. විතක්ක කියලා පඤ්ඤත්තියක් පනවාගෙන ඉන්නවා කියන කරුණක් තානමේතං විජ්ජති. විතක්ක පඤ්ඤාත්තිය සති ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤත්ති. ප්‍රපංච සංඥාවෙන් මේ සමුදාචරන්ති මෙයාව අභිභවා යනවා කියන අන්න ඒ පඤ්ඤත්තියත් එකත් පැනවිලා තියෙනවා. පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති इति තානමේතං විජ්ජති. නෝ ඒ විදිහට තමයි මේ ඡේදේ විස්තර වෙන්නේ. ඒකම සෝතාවසෝ සෝතස්මින් සති රද්දේ සති ඒ විදිහට කනට. ළඟට ගානස්මින් සති ගන්ධේ සති. නාසයයි ගඳයි ඇතිකල්ලි ඔය විදිහටම. ජීවහාය සති රසේ සති. දිව ඇතිකල්ලි රස ඇතිකල්ලි මේ විදිහට ඒ පඤ්ඤප්ති ටික පනව ගන්න හැටි. කායස්මින් සති පොට්ටබ්බේ සති ඒ විදිහටම ඔය ප්‍රඥප්ති ටික පනව ගන්නවා. ඒක මනසටත් කියනවා මනස්මින් සති ධම්මේ සති මනෝවිඥානේ සති. දැන් මෙතන මතක් කරගන්න මේ කරුණ තුනම සති කියන කොටසට දානවා. මනස්මින් සති ධම්මේ සති මනෝවිඥානේ සති. ඒ කියන්නේ මනසයි ධම්මයි මනෝවිඥානයි කියන කරුණ ඇතිකල්හි මොකද්ද වෙන්නේ? පස්ස පඤ්ඤත්යෙන් පඤ්ඤාපෙස්සති ඉති තානමෙතං විජ්ජති. ඒ කියන්නේ පස්සේ කියලා පඤ්ඤත්ය පනව ගන්නවා කියන එක විද්‍යමාන වෙනවා. පස්ස පඤ්ඤත්ය සති වේදනා පඤ්ඤත්යෙන් පඤ්ඤාපෙස්සති ඉති තානමෙතං විජ්ජති. පස්ස පඤ්ඤත්ය ඇතිකල්හි වේදනා පඤ්ඤත්ය පනවනවා කියන එකත් විද්‍යමාන වෙනවා. වේදනා පඤ්ඤත්ය සති සංඥා පඤ්ඤත්යෙන් පඤ්ඤාපෙස්සති ඉති තානමෙතං විජ්ජති. සංඥා පඤ්ඤත්ය සති විතක්ක පඤ්ඤත්යෙන් පඤ්ඤාපෙස්සති ඉති තානමෙතං විජ්ජති. විතක්ක පඤ්ඤත්ය සති පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤත්යෙන් පඤ්ඤාපෙස්සති ඉති තානමෙතං විජ්ජති. අපි දැන් පාළි ටික කියවගෙන ගියේ දැන් මං හිතන්නේ මේ අදහස පැහැදිලි ඇති පාළියෙන් කියනකොට මේ කියපු කරුණ පැහැදිලිද නැත්නම් මොනවා හරි ගැටලු තියනවාද ඒක ගැන? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැමදෙනාටම. ඇත්තටම ගොගලගේ මහත්මයා ඉතාම හොඳින් ඒක අපිට විස්තර කරලා දුන්නා. මේ මිතින් හුඟක් වෙලාවට හිතෙන් හිතලා බැලුවාම අපිට අපි මේ දේවල් අහලා තිබුණත් දැන් ගොගලගේ මහත්මයා ඉතා හොඳට විස්තර කළා. මම හිතනවා මේ අපි සිහියෙන් හිටියේ නැත්තම් මේ දේවල් අපි තුල සිද්ධ වෙනවා කියන එක දැකීම ඉතාමත්ම අපහසු වෙනවා කියලා. මොකද මේ වචනවලට පමණක් සීමා විය යුතු නැති නිසා එවැනි දෙයක් සිද්ධ වෙනකොට දැන් එතුම අපිට තෝරලා දුන්නා ඇහැ නිසා මේ දේවල් සිදු වෙන හැටි. ඇහැට චක්කුන්ට පටිච්ච රූපේත කියලා සම්මුතිය ඉඳගෙන අපි කල්පනා කරලා බැලුවොත් කොහොමද මේ දේ වෙන්නේ කියලා. ඉතින් ඔය දේම අපි ආයතන හයටම ඇතුල් කරලා හිතන්න පුළුවන් නේද කියන එක තමයි ඔයගොල්ලෝගේ මාස්නා හිතට ආවේ. උගහක් වෙලාවට අපි කන තුලින් ඇහෙන දේ මෙතනදී හිතට ආව මේ සංඥා විපල්ලාස කියන එක. ඇහෙන දේ හඳුනා ගැනීමේ යම්කිසි වරදක් නිසා යම්කිසි විදියකට අපි ඉතාම ලොකු දුකකට පත් වෙන්න පුළුවන් නේද? නමුත් මේ දුකට ඇත්තටම හේතු වෙන්නේ අපේම මේ තියෙන අපේම පංච සංකා සමුදාය කියන අපිම හදාගන්න මේ සංස්කරණයන් නිසා නේද කියන එකත් හිතට ආවා. ඉතින් ඒ ගැන ඔබතුමාගෙන් දැනගන්න කැමති. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපේ ඔගොල්ලගේ මහත්මයා අපිට දැන් මේ පැහැදිලි කරලා දීපු කොටස් දෙකේ එක කොටසක තුම අපිට මතක් කළා මේක මේ සාමාන්‍යයෙන් කෙනෙකුට සිදුවෙන දේ පැහැදිලි කළා කියලා. ඊළඟ කොටසේදී ඊට ගැඹුරට ගිහිල්ලා මේක එතන කිසියම් වෙනසක් පෙන්නු කරන්නේ වෙනස අපිට තේරුණාද කියන ඒ දේ අපි චුට්ටක් කතා කරොත් වටිනවා. තව චුට්ටක් මම හිතන්නේ කල්ලාන මිත්‍රයෙක් නැත්නම් එක කණින් අහලා නිකන් පිටකලා වගේ වෙයි. ඒ නිසා මේ අර පළවෙනි කොටසේ පටිච්චසම්පන්නව තමයි කතාව සිද්ධ වෙන්නේ. පළවෙනි කොටසේදී පටිච්චසම්පන්නව කියනවා මේ චක් මේ පස්සේ නිසා වේදනාව වෙනවා, යමක් විඳීද හඳුනා ගන්නවා, යමක් හඳුනනවාද ඒක විතක් කරනවා කියලා. ඒ විදිහට ඒ කතාව එහෙම යනවා. ඒ කොටසේදී තමයි එතුමා අපිට කිව්වේ මේ සාමාන්‍ය කෙනෙකුට වෙන දේ තමයි මේ කියන්නේ කියලා. ඊළඟ කොටසේදී කියනවා මේ අලුතෙන් වචනයක් අලුතෙන් නෙමෙයි ඒ පැහැදිලි කරන්නේ අර රූපය ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි ඇතිකල්ලි ස්පර්ශයයි පැනවීමක් කරනවා කියලා. ඊගාට කියනවා ස්පර්ශයයි පැනවීමක් ඇතිකල්ලි වේදනාවයි පැනවීමක් කරනවා කියලා. යන මේ කාරණේ විද්‍යාමාන වෙනවා කියලා. පැනවීමක් කරනවා කියන කාරණේ විද්‍යාමාන වෙනවා කියලා. අන්න ඒකේ සියුම් ඒ වචනේ වෙනසක් තියෙනවා. ඒකේ තුමා හොඳින් දැනගෙන අපිට පැහැදිලි කරනවා. අපිට ඒක මේ තේරුණාද කියන ප්‍රශ්නේ මම කල්ලාන මිත්‍රෙකුට යොමු වෙන්න කැමතියි. ඒ සියුම් වෙනස අපිට තේරුණාද කියන දේ මම සාකච්ඡා ඉදිරියට යන්න කොග්ගලි මහත්මයාට උපකාරයක් වෙයි අපි ඒක කිව්වොත්, ඒ එහෙම අපිට වෙනසක් තේරුණාද සේන මහත්මයා? ඒ ඒ ඒ සියුම් වචනේ වෙනස තේරුණාද? විද්‍යාමාන වෙනවා කියලා කෙනෙක් කිව්වා, අනිත් තැනකද කිවි එහෙම නෙමෙයි. ඒ දෙකේ වෙනස අපිට තේරුණාද?
ඔව්, තිරවන් සරණ සිළු දනාටම. ඔව්, මම ඒක නම් ඒ හැටි තේරුම් ගත්තා. තං ප්‍රපංචීති කිව්වහම එතම අපි ડોක්ටර් කොග්ගලගේ මහත්මයා එක පැහැදිලි කරේ වතුරේ ඉන බල්ලෙක් උපමා කළා. ඉතින් ඒක නිසා එතනට එනකල් අපි මේ ලෝකයට අයිති කොටස කියලා ඊට පස්සේ තමා පැහැදිලි කරන්න උත්සාහ කළේ. අපි තමයි මේ ප්‍රපංච කරගන්නේ. ඉතින් එහාට ඒක දිහා මේ ඇස ඇත්නම්, රූපය ඇත්නම්, චක්කු විඥානය ඇත්නම් මේ දේවල් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාප්තියක් උපදවා ගන්න ඒ ප්‍රඥාප්තිය හරහා තමයි යන්නේ කියන එක මම තේරුම් ගත්තා. තිරුවන් සරණයි.
ඒකම අර චිත්‍ර මහත්මිය කියපු අදහසේ දැන් අර ප්‍රපංච බවට පත් වීම තුල සුඛ සකස් වෙලා කියන එක මේ පෙන්නවා. ඉතින් මෙතන දැන් එක පැත්තකින් තේරුම් ගන්න ඕන ප්‍රපංච බවට පත් වීමම දුක කියන එක. මොකද ඒක තමයි දුක්ඛ සත්‍යය යටතට එන්නේ. තව විදිහට කියුවොත් අපි අර එතනට සම්බන්ධ කරတဲ့ හැකි අර සංකිට්ඨේන පංච උපාදාන උපාදාන කන්දා දුක්ඛා කියන එක. මොකද දැන් ප්‍රපංචයක් වුණ ගමන් එතන තේරුම් ගන්න එතන පංච උපාදාන ස්කන්ධ කියන මට්ටම හටගෙන. ඒ කියන්නේ රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියන පහම හටගෙන ඉවරයි. අපි අර බල්ලගේ උපමාවෙන් ගත්තොත් බල්ලා අන්න බාහිරේ බල්ලෙක් ඉන්නවා, නැත්නම් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන ප්‍රපංචය හදා ගත්තාම කියන්නේ පංච උපාදානස්කන්ධයක් සකස් කරනවා. මොකද එතන ඒ වතුරේ ඉන්න බල්ලා දැන් රූපයක් විදිහට තමයි මේ ගොඩ ඉන්න බල්ලා ධාරාරං දැඩිව දැසගෙන තියෙන්නේ, පිළි අරන් තියෙන්නේ. එතකොට ඒක රූප උපාදානස්කන්ධය. ඊළඟට ඒ වතුරේ ඉන්න බල්ලා ගැන යම්කිසි වේදනා ගතියක් තියෙනවා මෙයාට. මේක සැපයිද දුකයිද, අදුක්කම සුඛයිද කියන මට්ටමක්. ඒක වේදනා උපාදානස්කන්ධය. ඒ වගේම මේ වතුරේ ඉන්න බල්ලා ගැන සංඥාවකුත් ඇති වෙලා තියෙනවා. එයාව අඳුර ගන්න පුළුවන් අනිත් ඒවා මොනවා හරි තියෙනවා නම් ඒවයින් වෙන් කරලා. එතකොට ඒක සංඥා උපාදානස්කන්ධය. ඒකම මේ වතුරේ ඉන්න බල්ලා ගැන එක එක චේතනා ඇවිල්ලා තියෙනවා. මූතර බල්ලෙක්ද, හොඳ බල්ලෙක්ද, නැත්නම් මේ බල්ලාගේ තියෙන ගතිගුණ ලක්ෂණ අරව මේවා ගැන චේතනා ටිකකුත් එතනම හටගෙන තියෙනවා. එතකොට බල්ලා ගැන විස්තර ටිකක් තව. ඒවා සංඛාර උපාදානස්කන්ධය. එතකොට මේ ඔක්කොම දැනගෙනක් තියෙනවා. ඒක විඥාන උපාදානස්කන්ධය. එතකොට මේ ප්‍රපංචයක් බවට පත් වීම තුළම දුක සකස් වුණා නැත්නම් දුක්ඛ සත්‍ය කියන එක එතන පොඩ්ඩක් දකින්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වේ කියලා? ඒකට අපි රූපයක් බාර ගන්න මට්ටමේම දුක තියෙනවා. ඒක මත ආයි තව තව දිගින් දිකට දුක සකස් කරගෙන යනවා. ඒක ගොඩක් අයට පැහැදිලි ඇති. ඊළඟට මේ කරන ක්‍රියා ඔක්කොම ඒ කියන්නේ කර්ම බවට පත් වෙලා විද්‍යාව මත ඒවාින් දුක සකස් වෙනවා. දැන් අපිට මෙතන මූලික වශයෙන් තේරුම් ගන්න ඕන මේ එළියේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගැනීම තුලත් දුක සකස් වුණා කියන එක. ඊළඟට ඔකේ සමුදයයි නිරෝධයයි කියන පැත්ත අපි චතුරාර්ය සත්‍යයෙන් ඒක දකින්න මේකේ උත්සාහ කරන්න ඕන. දැන් මෙතන දැන් එක පංච සඤ්ඤා සංකාකේ මේක ඇත්තටම දැන් දුක ඇති කරන්න නැත්නම් මේ එක එක කෙලෙස් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. දැන් මේ සූත්‍රෙදි ඒක විතරක් නෙමෙයි, ඒක හටගන්න නිදාණය පෙන්නනවා මූලිකව අපේ ආයතනෙට ගිහිල්ලා. ඒක මේ සලායතනෙටම දාන හින්දා මේ ඕන ආයතනකින් සිද්ධ වෙන්නේ ඔන විදිහේ ප්‍රපංච සකස් කිරීමක්. එතකොට ඒ සකස් කිරීම දැන් පළවෙනි කේදෙදී සාමාන්‍ය කෙනාට වෙන හැටි කියනවා. දෙවෙනි එකේදී ඒක තව පොඩ්ඩක් විස්තර කරනවා. ඒ සකස් කිරීම ඇති උනේ මෙන්න මේ විදිහේ මේ පඤ්ඤප්ති ටිකක් පනවා ගැනීම නිසා. මොනවාද පඤ්ඤප්තිය? පස්ස පඤ්ඤප්තිය, වේදනා පඤ්ඤප්තිය, සංඥා පඤ්ඤප්තිය. ඒ වගේ ඒ විතක්ක පඤ්ඤප්තිය, ප්‍රපංච පඤ්ඤප්තිය. එතකොට ඒ ඔක්කොම ප්‍රඥප්ති. එතකොට ඒව පනෝගත්තා කියන සිද්ධියකුත් මෙතන විද්‍යමාන වෙනවා. ඒක ඒ සිද්ධිය තියෙන්න හේතුුනේ මොකද්ද? චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති කියන කරුණ. ඒ කියන්නේ ඇහැ තිකල්හි, රූපේ තිකල්හි, චක්කු විඥානේ තිකල්හි එන්න මෙහෙම සිද්ධියක් විද්‍යමාන වෙනවා. ප්‍රපංච දක්වා පනව ගන්නවා මේ සිද්ධියක් විද්‍යමාන වෙනවා. ඒකත් කියන්නේ පනව ගන්නවාම කියලත් නෙමෙයි. පනව ගන්න බව විද්‍යමාන වෙනවා කියන කරුණ තමයි මේ සූත්‍රේ ටිකක් කල්පනාවෙන් කියවන්න කිව්වේ මම ඒකයි. දැන් අපි හිතන් ඉන්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ මේවයි මොකද්ද කියන පැත්තෙන් අපි හිතන්න උත්සාහ කළොත් තමයි ඇත්තටම ධර්ම දකින්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි අර දන්න කරුණු ටිකට ගලපන්න ගියොත් මෙතන මේ කියන්න හදන මේ ගැඹුරු කරුණු ටික මේ මිස් වෙන්න පුළුවන්. එහෙනම් ඒකයි මේ හැම වචනයකම හරි වැදගත්කමක් තියෙනවා. දැන් අපි සමහර විට මෙච්චර කල් හිතලා නැතුව ඇති මේ පස්සය කියන එක ප්‍රඥප්තියක් කියලා. නැත්නම් වේදනාව කියන එක ප්‍රඥප්තියක් කියලා මම දන්නේ හිතලා තියෙනවද කියලා. ඊළඟට සංඥාව කියන එක ප්‍රඥප්තියක්ද නැත්නම් මේ ඇත්තටම අත්දකින්න දෙයක්ද කියන ඔන්න ඔය කරුණු නොවනින් විමසන්න සිද්ධ වෙනවා මෙතන. මොකද අපිට ඒ ත්‍රිපිටකයේ මුල් තැන දෙන්න වෙනවනේ අපේ අදහස් වලට වඩා. ඉතින් ඒකයි මේ ඒ කරුණ මං මතු කළේ. එතකොට මං හිතන්නේ ඒකම අපි ඊළඟ කොටසට ගිහිල්ලාම ප්‍රශ්න අහන්න දුන්නොත් හොඳයි. දැන් ඒ දැන් එතන නිදානේ විදිහට පෙන්නන්නේ චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති කියන එක. ඊළඟ ඡේදෙට ගියොත් අන්න ඕකේ තව පැත්තක් පෙන්නනවා. සෝතාවසෝ චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති, පස්ස පඤ්ඤාත්ෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතං තානං විජ්ජති කියලා කියනවා. දැන් මේ නේතං තානං විජ්ජති කියන්නේ අර ඉස්සෙල්ලා කියපු එකේ විරුද්ධ පැත්ත. මොකද නේතං කියනකොට ඒකේ විරුද්ධ අදහස. ඒ කියන්නේ එහෙම විද්‍යමාන වෙන්නේ නැහැ කියන ගතියක්. මොකද්ද විද්‍යමාන වෙන්නේ නැත්තේ? පස්ස පඤ්ඤාත්ෙන් පඤ්ඤා පෙස්සති ඉති කියන එක. පස්ස පඤ්ඤාත්ය පනවා ගන්නවා කියන එක විද්‍යමාන වෙන්නේ නැහැ. මොන අවස්ථාවේද? චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති. ඇස නැති කල්හි, රූප නැති කල්හි, චක්කු විඥානේ නැති කල්හි පස්ස පඤ්ඤාත්ය පනවා ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන කරුණ තමයි මෙතනින් පෙන්වන්නේ. එතකොට ඊළඟට පස්ස පඤ්ඤාත්ය අසති, වේදනා පඤ්ඤාත්ෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතන්තානං විච්ඡත. පස්ස පඤ්ඤාත්යක් නැත්තම් පස්ස පඤ්ඤාත්ය අසති නැති කල්හි වේදනා පඤ්ඤාත්ෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතන්තානං විච්ඡත. පස්ස පඤ්ඤාත්යක් නැත්තම් වේදනා පඤ්ඤාත්ය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. වේදනා පඤ්ඤාත්ය අසති, සංඥා පඤ්ඤාත්ෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතන්තානං විච්ඡත. වේදනා ප්‍රඥප්තියක් පැනවිලා නැත්නම් සංඥා ප්‍රඥප්තියක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්න විදිහක් නැහැ. සංඥා ප්‍රඥප්තිය අසති, විතක්ක ප්‍රඥප්තියෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතන්තානං විජ්ජති. සංඥාව කියලා ප්‍රඥප්තියක් නැති කලදී විතක්කය කියලා ප්‍රඥප්තියක් පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. විතක්ක ප්‍රඥප්තිය අසති, පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤාත්ෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතන්තානං විජ්ජති. අන්නයි ප්‍රපංච සංඥා, ප්‍රපංච සංඥා සංඛා කියන ඒ ප්‍රඥප්තිය, ඒක සමුදාචරණ ප්‍රඥප්තිය, මේ අභිභවා යනවා කියන එහෙම ප්‍රඥප්තියකුත් පනව ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙන්න විදිහක් නැහැ. මෙතන තීරුම් ගන්න ඕව නොවෙන්නේ කොයි වෙලාවෙද? චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති කියන සිද්ධියේදී ඒ තුන සති වුණා නම් ඇතිකල්හි මේකක් විද්‍යමාන වෙනවා. හැබැයි ඒවා අසති වුණොත් විද්‍යමාන වෙන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා හරි ගැඹුරු කරුණක්. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ තියෙනවා. ඒ කියන්නේ Tamanta දහම දකින්න අවස්ථාව තියෙනවා තව විදිහට කිව්වොත්. යමෙක් පටිච්ච සමුප්පාදේ දැක්කන්නේ මේ දහම දැක්කවෙන්නේ. එතකොට මේ ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි ඉමස්මින් අසති ඉදං නහෝති කියන සිද්ධියයි මෙතන විස්තර කරනවා. එහෙනම් නැත්තම් ওই පටිච්ච සමුප්පාදයේ විස්තර කිරීමක් විදියට තමයි මම දකින්නේ. ආයතන 6ටම එකකට නෙමෙයි. ආයතන 6ටම.
ඇත්තරන් සර්ණයි කොපලගේ මාත්මයා බොහොම පැහැදිලිව මේ පෙන්නුම් කරා. මේ කාරණා ටික මට පොඩි ප්‍රශ්නයක් නේ දැනගැනීමට කැමතියි. ඒක තමයි මේ වචන මම පොඩ්ඩක් වචන ගැන මගේ දැනුම මාදි නිසා මේ පළවෙනි එක තමයි ප්‍රඥප්තිය විද්‍යාමාන වෙනවා සහ පණව ගන්නවා. ඒ තුන ගැන පොඩි හැඳින්වීමක් කරොත් මට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒකම දෙවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමා කිව්වා දැන් මේක පටිච්චසමුප්පාදය අඳුර ගන්න මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා. පරිසම්පාදේ පස්ස වේදනාවෙන් පස්සේ තණ්හා තමයි තියෙන්නේ. එතෙන්ට දැන් අපි කියේ පස්ස වේදනා සංඥා විතක්ක ප්‍රපඤ්ඤ. ඒකවල තණ්හා කියන තැනට ආවද කියන එකත් දැනගන්න කැමතියි. මූලික ප්‍රශ්නයක් කරුවන් සරණයි.
හොඳයි, බොහොම වැදගත් ඒ ප්‍රශ්න කීපයම. ඉතින් පළවෙනි දේ මම කියන්න ඕන, මම මේ පාලි ගැන එච්චර එක්ස්පර්ට් කෙනෙක් නන් නෙමෙයි. ඉතින් මට දැනෙන අදහසයි මේ කියන්නේ. ඒවා තමන් නුවණින් විමසන්න. එතකොට මේ ප්‍රඥප්තිය කියන එක, ප්‍රඥප්තියක් කියන්නේ ඒක අපි හදාගත්තු දෙයක්. දැන් ওই සම්මතේදී ප්‍රඥප්ති දා ගන්නවා. ඒ කියන්නේ අපි භාෂාවක් කියනකොට ප්‍රඥප්ති ගොඩක් තියෙනවා. ඒක සම්මතේට අදාළයි. ඒ සම්මතේ කියනකොට අනිත් පැත්තට තේරුම් ගන්න ඒක ඇත්ත ඇති හැටි වෙන්න අවශ්‍ය නැහැ. ඒතර මේ අර ප්‍රඥප්තියක් කියනකොට ඒක පනවගත්තු දෙයක් විතරයි. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අපි කීප දෙනෙක් එකතු වෙලා අපි මේකට මේක කියමු කියලා අන්න ප්‍රඥාම්තියක් දා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වචනේ දැම්මහම හැමෝටම මේ සිද්ධිය මතක් වෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ භාෂාවට අදාළ දෙයක් විදිහට තමයි කරන්නේ. තේරුම් අරන් තියෙන්නේ. ඊළඟට අර ප්‍රපංචය බවට පත් වෙනකොට තේරුම් ගන්න මම ඒකට අර උපමාවයි කිව්වේ. දැන් නැති බල්ලෙක් ඉන්න මට්ටමකට හදලා වතුරේ අපි දන්නවනේ ඡායා මාත්‍රයක් විතරයි තියෙන්නේ කියලා. හැබැයි අර ඒකට එබෙන බල්ලගේ මානසිකත්වයට තියෙන්නේ ඇත්තටම තව බල්ලෙක් ඉන්නවා කියන එක. එතකොට මෙයා මේ යාම හිතපු දෙයක් මතයි ඒ නිගමනයේට ඇවිල්ලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලිනේ. ඒ කියන්නේ ඇත්තට වතුරේ බල්ලෙක් ඉන්න හින්දා නෙවෙයි, මෙයාට හිතුණ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඒ හිතුණ දේ ඇත්ත කරගෙන යා ඒ හිතෙන් හදපු දේ බාහිරේ පවතිනවා කියන එක විශ්වාස කරන මත්තමකට ගිහිල්ලා. ඒ කියන්නේ ලෝකයට අයිති දෙයක් පනෝගෙන. අතනම තමයි ලෝකය පැනෙව්වා කියන්නේ. මම ඉස්සෙල්ලා පැහැදිලි කළා දුක සකස් වුණා කියන්නේ ඔතනමයි. අර දුක ලෝකයේ පවතින්නේ දුක මත කියලා තියෙනවානේ. එතකොට ඒක බලන්න පැහැදිලි වුණාද කියලා නැත්නම් ගැටලු තියෙනවා.
ඒක පැහැදිලි වුණා බොහොම පින්තරුවන් සර්ණයි.
තිරුවන් සර්ණයි. පොග්ගලගේ මහත්මයා දැන් ඔබතුමා පැහැදිලි කළා අපිට දුන්නා චක්කුස්මින් සති, රූපස්මින් සති, චක්කු විඥාන සති. ඒක පැහැදිලි අසති චක්කුම් අසති ඇස නැති කල්හි, රූපය නැති කල්හි, විඥානය චක්කු විඥාන නැති කල්හි කියන එක නම් මේ උපදින්නේ නැහැ. අන්න ඒක පොඩ්ඩක් නැති කල්හි කියන එක කොහොමද හිතන්නේ කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? පෙරවන් සරණයි.
ඔව් ඒකම තමයි අපි ඔන්න දැන් නුවණින් විමසන්න කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ ඉස්සෙල්ලා කියනවා ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥානය ඇති කල්ලි මෙන්න මෙහෙම සිද්ධි ටිකක් වෙනවා. පස්සේ පනවනවා ඔක ප්‍රපංච දක්වා පැනවීමක් කරගෙන යනවා කියන එක විද්‍යමාන වෙනවා. දැන් මේ චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති කියලා කියන අවස්ථාව මොන වගේ අවස්ථාවක්ද? ඒක සංසාර විදිහට ඇහුවොත් මේ අපි මැරුණට පස්සේ සිද්ධියක්ද, නැත්නම් ජීවත්ව ඉති සිද්ධ වෙන සිද්ධියක්ද, නැත්නම් පුතක් යන කෙනෙක්ගේ මට්ටමත්ද, රහතන් වහන්සේගේ මට්ටමත්ද වගේ යන්නේ වගේ ටිකක් ස්තන දේවල් ටික කියන්න බලන්න අපේ කල්යාණ මිත්‍රෝ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොග්ගලගේ මහත්මයා. මෙතනදී ඇත්තටම හිතෙන්නේ මේ ආයතන වල ඇතිවීම නැතිවීම ඇත්තටම දකින්න අවශ්‍යයි නේද කියන එක වගේ. මොකද මේ ආයතන කියනවා පවතින දේවල් විතර. දැන් අපි සාමාන්‍ය ජීවිතය අපි ගත්තාම අපි හිතනවා අපි ඉපදුන දවසේ ඉඳලා ඇස තියෙනවා, කන තියෙනවා, නාසය, දිව, ශරීරය, අපිට මනසක් තියෙනවා. නිත්‍ය සංඥාවෙන් ගත්තපු මේ දේවල් ඇත්තටම ඇති වෙමින් නැති වෙමින් පවතින බව. දැන් අපි සාමාන්‍ය විදිහට හිතුවොත් යම්කිසි සිදුවීමක් දැකීමක් සිදු වෙනවා කියලා හිතමු. මේ වෙලාවේදී ඇස් දෙක ඇරිය ගමන් දැකීමක් සිදු වෙනවා. ඒ දැකීම ඇත්තටම ඊළඟට සද්දයක් ආවොත් ඒක ඇහින් කනට මාරු වෙනවා. ඊළඟට ඔය අවස්ථාවේදී ඒ සද්දය ගැන ඒ ප්‍රපංච සිතුවිලි විදිහට ගිහිල්ලා යම් කිසි විදිහක ඒ වෙලාවේ කටට මොන හරි දැම්මොත් එතකොට ඒක දිවේ ස්පර්ශය හට ගන්නවා. දිවෙන් මේ රස කියන එක හඳුනගෙන ඒ ඔස්සේ යනවා. ඒ විදිහට අපි සාමාන්‍ය විදිහට හිතුවොත් මේ ආයතන කියනේවා දිගින් දිගටම පවතින දේවල් නොවන බව, ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින බව. එතකොට ඔබතුමා විස්තර කළ විදිහට අර මේක තියෙනවා නම් මේකත් තියෙනවා නම් මෙන්න මේවැනි දෙයක් විද්‍යාමාන වෙනවා කියන වගේ ඒ අදහස තමයි තේරුම් ගත්තේ. ඒකේ මොනාරි අඩුපාඩුවක් හෝ වරදක් තියෙනවා නම් තේරුම් කළ දෙන්න කියලා ඉල්ලා හිටන තිරුවන් සරණයි.
කොග්ලි මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නේ නැවත සැලක ගන්න. ඔබතුමාගේ ප්‍රශ්නයක් ඇහුවා අපි ඒකට උත්තරේ ලැබුණා දන්නේ නැහැ චිත්‍ර මාත්මිකෙන් නේද? ඒ ප්‍රශ්නේ අහන්න ඒතුව ප්‍රශ්නේ යොමු කර සාකච්ඡාවට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නවතල කල්පනා කරලා
හොඳයි. මං හිතන්නේ අපි චිත්‍ර මහත්මිය කියපු එකත් ඩක් පැහැදිලි කරලාම මේ ප්‍රශ්නෙට එමු. දැන් චිත්‍ර මහත්මියත් මං හිතන්නේ බොහොම වැදගත් අදහසක් ඉදිරිපත් කළා. මේ අපි සාමාන්‍යයෙන් ආයතන හැම උපන්න දවසේ ඉඳන් මැරෙනකම් තියෙනවා කියන මට්ටමක තමයි ඉන්නේ ඒක ලෝකයා ඉන්න මට්ටම. ඊළඟට මං හිතනවා දැන් අපේ කල්යාණ මිත්‍රෝ එතනින් පොඩ්ඩක් එහාට ගිහින් ඇති කියලා චිත්‍ර මහත්මිය කිව්වා වගේ අපි දැන් රූපයක් දකිනකොට ඇහැ ඉපදිලා ඊට පස්සේ අපිට ඊළඟ මොහොතේ සද්දයක් නම් ඇහෙන්නේ ඒ මොහොතේ කන ඉපදිලා. දැන් සද්දය අහන මොහොතේ අර ඉස්සෙල්ලා ඉපදිලා තිබුණ ඇහැට මොකද වෙලා තියෙන්නේ? එතකොට ඇහැ අනිවාර්යෙන් නිරුද්ධයි. එතකොට මේ කන ඉපදිලා තියෙනකොට ඇහැ ඉපදිලා තියෙන්න බෑ. එහෙනම් තේරුම් ගන්න ඕන ඇහැ කියන එක ඒ හටගෙන නිරුද්ධ වෙන ගතියක් තියෙනවා. ඊළඟට මේ කණෙන් සද්දය ඇහෙනකොට අර දිවේ මොනවා හරි ගැටුණා නම් එහෙම අපිට රසක් දැනෙන මොහොත වෙනකොට ඔන්න දිව උපදිනවා. දිව උපදින්න බෑ කන තියෙද්දි. ඒකට කනත් නිරුද්ධ වෙලාමයි දිව උපදින්න ඕනේ. එහෙනම් ඒ කන කියන එක බලන්න දැන් අහන වෙලාවේ කන කියන එක ඉපදිලා තිබුණේ නෑ. දකින වෙලාවේ කන කියන එක ඉපදිලා තිබුණේ නෑ. දැකීමේදී ඉපදිලා තිබුණේ ඇහැ. ඊළඟට සද්දේ අහනකොට කන කියන ධර්මතාවය ඉපදිලා තියෙනවා. ඒ වගේම ඊළඟට රස දැනෙන මොහොත වෙනකොට ඒ ඉපදුන කන නිරුද්ධ වෙලාමයි රස දැනෙන්න දිව කියන ධර්මතාවය උපදින්න ඕන. ඒකට එතන පැහැදිලිව ටිකක් හිතන කෙනෙකුට දකින්න පුළුවන් මේ එහෙනම් මේ ඇහැ කන දිව කියන ඒවා දිගට පවතින ඒවා නෙමෙයි. ඒ සිද්ධියේදී හටගෙන ඒ සිද්ධිය අවසන් වීමත් එක්කම නිරුද්ධ වෙන දෙයක් කියලා. එතකොට ඒක හරියට වැදගත් කාරණයක්. ඒක ආයතන 6ටම පොදුයි. එතකොට ආයතන හයම ඒ ක්‍රියාව තුලදී හටගෙන ඒ ක්‍රියාව ඉවර වෙනකොට ඒක ඉවරයි. මොකද ඊට පස්සේ වෙන ආයතනයකට නම් වැඩ කරන්නේ මේ ආයතනේ පවතින විදිහක් නැහැ. ඒ ආයතනෙට අදාළ හිත තියෙනකන් විතරයි ඒ ආයතනය ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒ ආයතන අර පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතා. එහෙම නැත්නම් හටගෙන නැති වෙන ධර්මතා කියන අදහසක් තමයි. එතකොට ඒ චිත්‍ර මහත්මිය ඉදිරිපත් කළේ ඒක බොහොම හොඳයි. එතකොට දැන් මේ ඉපදිලා නැති වෙන කතාවට මේ සූත්‍රයේ සඳහන් වුණේ. අන්න ඒක තමයි මම මේ අහන්නේ. දැන් දැන් ප්‍රපංච ඇති වුණේ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති කියනකොට. ඊළඟට කියනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති කියනකොට අර වගේ දේවල් එකක්වත් විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට මම මේ අහන්නේ මේ අසති කියන මොහොත ඇත්තටම මරුණයින් පස්සේ සිද්ධියක්ද ජීවත්ව ඉද්දි වෙන සිද්ධියක්ද? ජීවත්ව ඉද්දි නම් ඒක මොන වගේ අවස්ථාවලද කියන කරුණ තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. ඒක ගැන පොඩ්ඩක් හිතලා මේ අදහස් කියන්න බලන්න. එතකොට මේව තව නුවණින් විමසන්න පුළුවන්. පෙරවන් සරණයි.
ශ්‍රියා මහත්මිය ඔබට මේක පුළුවන්.
මට මම මේ විදිහට හිතුවා කකලගේ මහත්තයා. දැන් අපි මේවා දැන් අර රූප අර දැකලා දැන් අපි මේ ඇතිකල්හි මේ ඇත නැතිකල්හි නැත කියන එක අපිට මේ විදිහටත් ගන්න පුළුවන් නේද කියලා මට හිතුණා. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ප්‍රපංචයම හදාගන්නේ දැන් අපි ඒව ගැන හිත හිත යන්න ගියොත් මට හිතෙනවා දැන් මේ මෙතන මේ රහතන් වහන්සේ නමක් වගේ කෙනෙක් ගේ මේ විදිය අපි හිතලා බැලුවොත් රූපය දැක්කනම් දැක්කා පමණයි කියලා කියනවනේ. එතන මට හිතෙනවා මේ රහතන් වහන්සේලාගේ විදියක්ද කියලා මට නිකමට හිතුණා. මං හරි දන්නේ නැහැ. චුට්ටක් ඒක ගැන මටත් කියලා දෙන්න. පෙරවන් සරණයි.
හොඳයි. ඒකේ බොහොම හොඳ අදහසක් තිබුණා. මං හිතන්නේ ඔබතුමිය අදහස් කරන්නේ මේ අසති කියපු අවස්ථාව රහතන් වහන්සේගේ මට්ටම කියන එක. ඒ කියන්නේ
එහෙමයි.
එතනින් මෙහා අපි හිතමු දැන් වහන්සේ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ඉතුරුවක් නැතුව දුරු වුණා කියන එකනේ. එතනින් මෙහා විද්‍යාව තියෙනවා. ඒකට අවිද්‍යාව තියෙන කෙනෙක්ගේ තත්ත්වය තමයි ඊට කලින් කියන්නේ. ඒක අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් මෙන්න මේ අසති මට්ටම වෙන්න ඕන නේද කියලා අපිට ටිකක් සලා අදහසක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. අපි බලමු අපේ අනෙක් කල්යාණ මිත්‍රයන්ටත් අවස්ථාව දීලා කාට හරි මොනවා හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේවා හරිද වැරදිද කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි හැමෝම එකතු වෙලා හොයන එකයි මේ කරන්නේ. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි කොක්ලගේ මහත්මයා. දැන් ඔතන අවිද්‍යාව කියලා කිව්වේ අපි අවිද්‍යාව විද්‍යාව පහළ වුණොත් අවිද්‍යාව නැහැනේ. එතකොට ඒ කියන්නේ මේ ඇස අසමිය ආයතන අස කනනාසේ දිවකයි මනස ඒ වගේ මේ ඊට අදාළව උපදින අනිත් ආයතන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ යන ඔය අස ගැන ඒවයේ යථාභූත ස්වභාවය දැනගත්තොත් ඒ කියන්නේ ඇත්ත ඇහිති දැනගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවන් අස නැහැ කියන. නමුත් කොහොමද ඒක දැනගන්නේ දැක ගන්න කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. තේරුණා
ඔය එතන දැන් ඔබතුමා එකක් නිගමනයකට ගිහිල්ලාම ඉදිරිපත් කළේ දැන් ඇත්ත ඇහිටි දැනගත්තොත් ඇස නැහැයි කියන මට්ටම. දැන් ඒකද මෙතන පෙන්වන්නේ කියන එක තමයි මම ප්‍රශ්න කළේ. ඒක පැත්තකින් මේ අසති කියන එක චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති කියන එක දැන් අපි කිව්වනේ මේක රහතන් වහන්සේගේ මට්ටම වෙන්න ඕන කියලා. ඒකට අනිත් පැත්තට ප්‍රශ්න කරන්න ඕන එහෙනම් රහතන් වහන්සේට මේවා නැද්ද? ඒ වගේම ඊට වඩා අපිට මේක පහසු වෙනවා අවිද්‍යාව තියෙනකන් විතරද මේවා තියෙන්නේ අවිද්‍යාව දුරු වුණොත් මේ කියන අසති මට්ටමද එන්නේ කියන එක. එතකොට ඒකේ තව ඉස්සෙල්ලා අර මේ මහත්මිය ඉදිරිපත් කළා අර දැන් ප්‍රපංචය හැදුවට පස්සේ දිගින් දිගට හිත යන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒකේ තේරුම් ගන්න ඔක නම් අර උපමාවෙන් කිව්වොත් තව පැහැදිලි දැන් ඔන්න බල්ලා වතුරට එබිලා ඔන්න තව බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නවා. එතකොට තව බල්ලෙක් ඉන්නවා කියලා දැන ගැනීම එක මට්ටම. ඊළඟට ඒ බල්ලා මගේ මේ මගේ ඉන්න තැන මගේ කෑම ටික කන්න තමයි ඒ බල්ලා ඇවිල්ලා තියෙන්නේ. මම මේ පැත්ත අල්ල ගන්න තමයි ඒ බල්ලා ඇවිල්ලා තියෙන්නේ. දැන් අර දිගින් දිගට හිතනවා. එහෙනම් මූවයි ලෝලා දාන්න ඕන. ලෝලා දාන්න හොඳම විදිය තමයි බුරණ එක. ඊළඟට බුරනවා. දැන් ඔන්න දිගින් දිගට යනවා මේක. ඒ දැන් දිගින් දිගට යන එක ඇත්තටම වැරද්දක් කියලා මම හිතන්නේ හැමෝම පිළිගන්නවා. මම මෙතන ප්‍රශ්න කරන්නේ මුලින්ම බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න මට්ටම. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න මට්ටම දැන් එහෙන් දැකලා නේ දැනගත්තේ. අන්න ඒ දැනගන්න මට්ටමේම ගැටලුවක් තියනවාද? ඒකට ඒ උපමාවෙදිනම් පේනවා ඇති ක්ෂණයකට හරි බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තොත් එතන අවිද්‍යාව යෙදිලම කරපු සංඛාරයක් කියන එක. කියන්නේ ගොඩ ඉන්න බල්ලගේ අවිද්‍යාව මතමයි මොහතකට හරි අර බල්ලෙක් ඉන්නවා කියලා බාරගත්තු. එතකොට දැන් අර ඉස්සෙල්ලා අපි චිත්‍ර මහත්මියත් ඉදිරිපත් කළේ දැන් ඇති වෙලා නැති වෙන මට්ටමද මේ කියන්නේ. ඒ කියන්නේ බල්ලෙක් ඇති වෙලා නැති වුණා කියන මට්ටමකින් බැලුවොත් මේක ඇත්ත අවබෝධ වෙයිද? නැත්නම් මේ බල්ලෙක් ඉපැද්දීම තුලම වැරද්දක් තියනවාද කියන එක. එතකොට ඒ රූපේ ගැන ඔය කතා කළේ රූපේ සති රූපේ අසති කියන එක අර බාහිර බල්ලට දාලා හිතන්න පුළුවන්. ඕකම අපිට චක්කුස්මින් සති චක්කුස්මින් අසති කියන මට්ටම මොකද්ද? මම හිතන්නේ වසන්ත මහත්තයා ඉදිරිපත් කළේ දැන් ඒ අසති කියන මට්ටම. එතකොට ඒක අර ඒකේ මම ප්‍රශ්න කරනවා මේ කියන්නේ මේ ඇහැ හටගෙන නිරුද්ධ වුණ නැත්නම් ඇහැ හටගෙන නැති වුණ කතාවක්ද? එහෙම නැත්නම් මේ අසති කියන එකේ ඊට වඩා ගැඹුරු තේරුමක් තියනවාද? අසති කියන එක ඒ කියන්නේ ඇහැ ගැන කතා කරන්නම බැරි මට්ටමක්ද? හටගෙන නිරුද්ධ වුණ මට්ටමක්ද නැත්නම් ඉපදිලාම නැති මට්ටමක්ද? තව විදිහට ඇහුවොත්. හොඳ ඒ කරුණු ටිකක් නොවනින් විමසන්න වෙනවා. අපි ආයවස්ථාව දෙමු අපේ කල්යාණ මිත්‍රයන්ට මනහරිය දස්සක් තියනවා නම් මේ